කරුසාදුකාරයක් පවත්වන්න. පන්ති සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. විහරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. භාරෝහයි පංචස්කන්ධා භාරහාරෝච පුංගලෝ භාරාධානං දුක්ඛං ලෝකේ භාරනිච්ඡේපනං සුඛං ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුණු වටිනා සූත්‍ර දේශනාවක සඳහන් වන ගාථා රත්නයක් මාතෘකා කරන්ට යෙදුණි. මේ පින්වත් සෑම දෙනාම අද මේ සන්ධ්‍යා භාගයේ නිසුගත සේනාසනයේට එක් රැස් වෙලා සජී පැහැදී සූදානම් සිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ මිලක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා ධම්මෝ සදං සමං නත්ති ඒතං තිබත භික්ඛවෝ කියලා. මහණෙනි, මේ ධර්මයේ හා සමාන ඖෂධයක් නැත. ඒ නිසා මේ ධර්ම ඖෂධය පානය කරලා සුවපත් වෙන්නට කියලා. එංගතුනි අපේ సంతానගතව තියෙනවානේ නොයෙකුත් දෙල රෝගනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට කෙලෙස් අධිප සත්‍යයන්ට රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් නිසා නොයෙකුත් විදිහේ කායික රෝගවලට වඩා මානසික රෝග වැඩි. ඉතින් මේ කායික රෝග සුවපත් කරන්නට නොයෙක් විදිහේ ඖෂධ තියෙනවා. දේශීය ඖෂධ, ඊළඟට බටහිර ක්‍රමීය ඖෂධ. ඒ වුණත් එංගතුනි මේ හිතේ හැදෙන මානසික ලෙඩ රෝග සමීප කරන්න තිබෙන හොඳම ඖෂධය කුමක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඊයන් ඒක නිසා අපි ධර්ම ශ්‍රවණය කරනකොට මතක තබා ගන්නට ඕන. දැන් මේ ධර්මයේ නැමැති අමෘත ඖෂධය පානය කරලා අපේ సంతාන සුවපත් කර ගන්න වෙලාවයි. ඒක නිසා බොහොම ඕනෑකමින් යුක්තව සමාධිගත වෙලා වගේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. පින්වතුනි, ධර්මශ්‍රවණය කිරීම නිවන් දොරටුවක් හැටියටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ පින්වතුන් අහලා දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ පාරමී ධර්ම පිරුණා වූ සත්පුරුෂ ගිහිපැවිදි ශ්‍රාවක සාධිකා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුමිහිරි සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉඳලා ඒ ආසනවලදීම සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ සතර මග සතර ඵල පිළිවෙලින් ඒ උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරලා සුවපත් භාවයට පත් වුණානේ. ඒක නිසා අද කාලේ සමහර ලාවට මේ වගේ මහා සිංගුණ තියෙන සත්පුරුෂී ඉන්න පුළුවන්. ඒක නිසා සමහර කෙනෙකුට දහම් පදය ශ්‍රවණය කරලා ඒ අනුසාරයෙන් යෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනකොට ඒ ඒ ආසනවලදීම මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් වෙන්නත් පුළුවනි. ඒක නිසා මේ ධර්ම ශ්‍රවණය මේ සෑම දිනකම මගඵල නිවන් සුව අවබෝධ කර ගැනීම සඳහාම හේතු වේවා, වාසනාව වේවා කියන පැතුමෙන් යුක්තව කවුරුත් සාවධානව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඉංගතුනි මාතුකා කරන්තයේ දුණු රාඛාවේ සඳහන් වෙන්නේ භාරෝහවේ පංචක්ඛන්ධා භාරහාරෝච පුග්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාරමිච්ඡේ පනං සුඛං. බොහෝ වටිනා අර්ථයක් ප්‍රකාශ කරන ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී විසුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා වදාලා, මහණෙනි, මේ ලෝකෙහි ධර්මානුකූලව බලනකොට බරක් තියෙනවා. ඒ වගේම බර ගෙන යාමකුත් තියෙනවා. බර ගැනීමක් කියලා දෙයක්ත් තියෙනවා. බාර බහා තැබීමක් කියලා දෙයක්ත් තියෙනවා. එතකොට කාරණා හතරක් දැන් මේ සූත්‍ර දේශනාවෙන් විස්තර කෙරෙනවා. මොනවද? බර කියන්නේ කොමද්ද? පළවෙනි එක මොකද්ද? ඔව්. බර කියන්නේ කොමද්ද? දෙවැනි එක බර ගෙන යන්න. දෙවැනි කාරණේ බර ගෙන යන්න. තුන්වැනි කාරණේ බර ගැනීම කියන්නේ මොකද්ද? බර කරට ගැනීම කියන්නේ කොමද්ද? ඊළඟට හතරවෙනි කාරණේ බර බහා තැබීම කියන එක. දැන් ඔන්න කාරණා හතරයි. මෙන්න මේ කාරණා හතර ගැන තමයි අපි දැන් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පින්වතුන්ලාට බර කියන එක තේරෙනවානේ. කවුරුත් යම් යම් බර කර ගහගෙන ගිහින් තියෙනවානේනේ. කිසිංගෙන් යන බර, කරින්ගෙන් යන බර. එතකොට දැන් මේ අපේ මෑණිවරු වතුර පිරිච්ච කලයක් ගත්තාම ඒකේ බර දැන්නවානේ. එහෙමත් නැත්නම් මොනවා හරි ලෝලු පළතුරු ආදි පුරවලා තියෙන මල්ලක් අතට ගත්තාම ඒකේ බර දැන්නවා. එතකොට මේ බර කියන එක අපට පහසුවක්ද අපහසුවක්ද? අපහසුවක් නේ. ඒ බර දිමින් තිබ්බෙන් පස්සේ අපි හොඳ හුස්මක් අරගෙන ඉන්න අපෝ ලොකු බරකින් නිදහස්වා කියලා. එතකොට ඒකෙන් තේින්නේ මොකක්ද? මේ බර කියන එක අපහසුවක්, පීඩාවක් කියන එක. අපට සාමාන්‍යයෙන් අර බාහිර බර ගැන තමයි මේ වැඩි අද්දකින් තියෙන්නේ. ඒ කියන්නේ කරෙන් හිසෙන් උස්සගෙන යන බර ගැන තමයි අපට අද්දකින් තියෙන්නේ. දැන් මේ පින්වතුන්ල සංපත්ත වාඩිලා ඉන්නවා, කවුරුවත් බරක් උස්සාගෙන ඉන්න බවක් පේන්නේ නැහැ. හැබැයි අපේ ජීවිත ගැන අභ්‍යන්තරික වශයෙන් බැලුවොත් එහෙම අපි හැමදෙනාම මෙතන මේ සංපත්තේ හිටියට ලොකු බරක් උස්සාගෙන ඉන්නේ. මොකද ඒ බර හරියටම හරි ජීවිතේ නැමැති බර. මේ ජීවිතේ නැමැති බර බුදුරජාණන් වහන්සේ විරක්‍රමයේ මේ දේශනාවෙහි ඉගැන්වුවා. භාරෝහවේ පංචස්කන්ධා. බර කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම බර කියලා යෙත්තේ මේ බාහිර බරක නෙමෙයි. ස්කන්ධ පංචකයට, පංචපාදානස්කන්ධයට තමයි නියම වශයෙන් බර කියන්නේ. භාගතුන් වහන්සේ ගැන විස්තර කරනවා. කතමෝච භික්කවේ භාරෝ පංචපාදානස්කන්ධා තිස්ස වචනියක්. මහණෙනි මේ බර මොකද්ද කියලා අහුවාම ඒකට දෙන්න ඕන නියම උත්තරේ මොකක්ද? අන්න පංචපාදානස්කන්ධය කියන එකයි දියේත නියම උත්තරේ. කතමේ පංච මොනවද මේ පහයි කියලා කිවි. රූපපාදානස්කන්ධේ, වේදනෝපාදානස්කන්ධේ, සංඤ්ඤාපාදානස්කන්ධේ, සංඛාරුපාදානස්කන්ධේ, විඤ්ඤාණුපාදානස්කන්ධේ කියලා අපේ ජීවිත පැවැත්ම තුළ තියෙන බර ගොඩවල් පහක් තියෙනවා. හැබැයි වෙලා තියෙන ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිත පැවැත්ම තුළ මේ වගේ බර ගොඩවල් පහක් තියෙනවා කියන එක දන්නවද නැද්ද? දන්නේ නැහැ. අන්න එතන තමයි වැරදිච්ච තැන. ඒක නිසා බරකහක් කරගහගෙන භවෙන් භවයට යනවා. නමුත් තමන් බරක් ඔසවාගෙන යන බව දන්නේ නැහැ. ඉතින් තමන් බරක් ඔසවාගෙන ඉන්න බව නොදන්නා තාක්කල් බර බිම තැබීමක් වෙනවද? නැහැ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? අපිට මේ බරෙන් නිදහස් වීමක් නැතුව භවෙන් භවයට, භවෙන් භවයට බර කරගහගෙන යන්න වෙලා තියෙනවා. මොකද්ද බර? අන්න පංචපාදානස්කන්ධය කියන ධර්ම. එතකොට මොකද්ද මේ පංචපාදානස්කන්ධය කියන්නේ කියලා හෙව්වොත් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? හා කොහොමද පංචපාදානස්කන්ධය කියන එක අපි තේරුම් ගන්නේ? හොඳයි, තම තමන්ට පංචපාදානස්කන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙන විස්තිය දන්නවද? ඔයි කොටින්ම කියනවා නම් මේ තමන්ගේ ජීවිතය කියලා කියන්නේ මේ පංචපාදානස්කන්ධය කියන එකයි. පංචය කියලා කියන්නේ පහට. උපාදානය කියලා කියන්නේ මමත්වයෙන් දැඩිසේ අල්ලාගෙන ඉන්නවා කියන එකටයි. ස්කන්ධ කියලා කියන්නේ රාශිය, සමූහය කියන අදහසට. එතකොට අපි මමත්වයෙන් දැඩිසේ අල්ලාගෙන ඉන්න රාශි ස්කන්ධ පහක් තියෙනවා. ඒක තමයි මේ පංචපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඕක අපිට අපේ ජීවිතය තුළ සංග්‍රහ වෙලා තියෙන හැටි තේරුම් ගන්න පහසු වෙන මේ විදිහට. දැන් අපිට අපේ ශරීරය ගැන තේරෙනවානේ නේද? කය ගැන තේරෙනවා. කොහොමද තේරෙන්නේ? මේ කෙස්, ලොම්, නියද, සම්මස්නහර, ඇට ඇට මිදුළු ආදියෙන් හැදිච්ච, සීතු උෂ්ණ ආදියෙන් නිරන්තරයෙන් විනාශ වෙන, සාපිපාස ආදියෙන් නිරන්තරයෙන් විනාශ වෙන බිඳී යන මේ භෞතික රූපය රූපකයයි. එතකොට දැන් ඔන්න අපට තේරෙනවා කෙනෙක් මිය පරලොව ගියයින් පස්සේ රූපකයට මොකද වෙන්නේ? අක්‍රිය වෙනවා, දරදඬු වෙලා ඒක වැඩක් නැති බවට පත් වෙනවා. එහෙමනම් මේ රූපකයේ වැඩක් ඇති බව තිබිලා තියෙන කුමක් නිසාද? නාමකය නිසායි. එතකොට අපිට හොන නම් ජීවිතේ දෙපැත්තක් තියෙනවා. කොහොමද? රූපකය හා නාමකය වශයෙන් දෙකක්. ඉතින් අපි ඒකට කියනවා නාම ධර්ම හා රූප ධර්ම කියලා දෙකොටසකට බෙදලා. දැන් ඕක තේරෙනවා නේද? දෙකට බෙදා ගන්න හැටි. නාම ධර්ම හා රූප ධර්ම. තමයි මේ නාම ධර්ම කියලා කියන්නේ අරමුණට නැමින ස්වභාවයෙන් යුක්ත චිත්තචෛතසික ධර්මයන්ට කියනවා නාම ධර්ම කියලා. දැන් උනා අපි අපේ ජීවිතේ දෙකට බෙදා ගත්ත කොහොමද? රූප ධර්ම හා නාම ධර්ම වශයෙන්. එතකොට මේ නාම ධර්මත් නැවත දෙකට බෙදන්න පුළුවන්. ඒ කොහොමද? චිත්ත හා චෛතසික වශයෙන්. තේරුණාද? නාම ධර්ම ආයත දෙකට බෙදා ගන්නවා කොහොමද? චිත්ත චෛතසික වශයෙන්. චිත්ත කියලා කියන්නේ පින්වතුනි අරමුණු දැනීමට, චිතයයි. අරමුණු දැනගන්නේ කොහොමද? ඇසින් රූප දැනීම වශයෙන්. ඒකට කියන චක්කු විඥානය කියලා. කනේ ශබ්ද ඇසීම වශයෙන් අරමුණු දැන ගන්න එකට කියනවා සෝත විඥානෙ. නාසයෙන් ගඳ සුවඳ දැනීම වශයෙන් ඒ සිතට මොකක්ද කියන්නේ? ගහන විඥානෙ කියනවා. දිවෙන් රස දැනීම වශයෙන් ඒ සිතට මොකක්ද කියන්නේ? ජීවහා විඥානෙ. කයින් පහස දැනීම වශයෙන් කාය විඥානෙ. ළඟට ඒ පහෙන් තොරව අපට අරමුණු දැන ගන්න පුළුවන් මනෝද්වාරය. මේකට කියනවා මනෝ විඥානෙ කියලා. දැන් ඔන්න ඔය හය තේරුණාද? ඇයින් රූප දැන ගන්නා සිත, චක්කු විඥානේ, කනින් ශබ්ද දැන ගන්නා සිත, සෝත විඥානේ නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නා සිත ගාන විඥානේ දිවෙන් රස දැන ගන්නා සිත ජීවහා විඥානේ කයෙන් පහස දැන ගන්නා සිත කාය විඥානේ මනෝධාරයෙන් අරමුණු දැන ගන්නා සිත් කියනවා මනෝ විඥාන වශයෙන් ඔය සියල්ලටම පොදුවේ කියනවා චිත්තය කියලා මේ චිත්තය ඒ ආකාරයෙන් ප්‍රභේද වෙලා යනවා සූත්‍ර දේශනාවල ආයතන අනුසාරයෙන් සවැදෑරුම් බවකින් යුක්තව දේශනා කරන්න තියෙනවා ඒකම අභිධර්ම පිටකයේ පිටින්වතුනි සංක්ෂේපෙන් සිත් 89ක් වශයෙන් ලෞකික වූ ලෝකෝත්තර වූ සියලු සිත් 89ක් වශයෙන් උත් විස්තර වශයෙන් 121ක් වශයෙන් උත් දේශනා කරලා තියෙනවා. සමහර කෙනෙක් ඔය සූත්‍ර දේශනාවල සවැදෑරුම් දක්වා තියෙන විඥාන ස්කන්ධයත් අභිධර්ම පිටකයේ තිබෙන 89වැදෑරුම් වූ සිතුත් වෙන් කරලා හඳුනා ගන්න බැරුව අනවශ්‍ය විවේචන කරනවා. භාගතුන් වහන්සේ මේ සිත් 6 කුයි දේශනා කරලා තියෙන්නේ මේ 80 ගණන් දේශනා කරලා නැත යන අදිවසින් අනවශ්‍ය විවේචන කරනවා ඒක අනෝබෝධයෙන් කියන කතාවක්. ඇකනනාසේ දිව ශරීරයේ මනස කියන ආයතන 6 මූල 15 වෙන සිත්තිකම තමයි ඊළඟට විස්තර වශයෙන් අභිධර්මයේ 89 වැදෑරුම් හා 121 වැදෑරුම් වශයෙන් දක්වා තියෙන්නේ දෙකේ වෙනසක් නැහැ. විස්තර වැඩි වශයෙන් දක්වා තියෙන අභිධර්ම පිටකේ සංක්ෂේපයෙන් දොරටු 6 අනුව දක්වා තියෙන සූත්‍රාන්ත පිටකයේ. එතකොට ආයතන 6 අනුව ගත්තොත් ඒ ආයතන අනුව 15 වෙන සිත් සියල්ල චිත්ත නාමයෙන් හඳුන්වනවා. ඊළඟට චෛතසික කියන්නේ මොනවද? ඒ සිත් සමගම සිද්ධ වෙන තවත් ක්‍රියාවන් තියෙනවා. ඒ සිත් අනුව ඒ සිතත් එක්කම එකට ඇති වෙලා එකට බිඳී යන ඒ සිතත් එක්ක සිද්ධ වෙන අන්‍ය ක්‍රියාවන්ට කියනවා චෛතසික කියලා. දැන් ඔන්න හොඳ දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක්. දැන් මේ පින්වතුන්ලා බණ අහගෙන ඉන්නවානේ. දැන් බණ ඇසීම වශයෙන් මේ ශබ්දයේ ඇසීම වශයෙන් කන මුල්ල පහළ වෙන සිත් සෝත විඥානය. එතකොට දැන් මේ ඇහෙන ශබ්දය දැනීම විතරක් නෙමෙයි ඒ දැනීමත් එක්කම ඊළඟට මනෝද්වාරික වශයෙන් පහළ වෙන සිත් මුල් කරගෙන ශබ්දය හඳුනා ගන්නවා කියන වචන තේරුම් ගන්නවා යම් කිසි විඳීමක් ඇති වෙනවා චේතනා පහළ වෙනවා අර දැනීමේ ක්‍රියාවත් එක්ක ওই ක්‍රියාවනොත් සිද්ධ වෙනවා නේද දෙවෙනුවට ඒත් එක්කම දැනීමේ ක්‍රියාවත් එක්ක හඳුනා ගැනීම විඳී චේතනා පහළ වීම ආදී ක්‍රියා කොටාසයකුත් සිිතේ සිද්ධ වෙනවා නේද අන්න ඒ දැනීමේ ක්‍රියාවත් එක්කම සිද්ධ වෙන විඳීමේ හඳුනා ගැනීමේ චේතනා පහළ වීම ආදී ක්‍රියා සමුදාය හඳුන්වනවා චෛතසික නම් දැන් පැහැදිලි මේ චිත්ත හා චෛතසික කියන දෙකේ වෙනස චිත්තය කිව්වහම කොටින්ම අරමුණු දැනීම මාත්‍රයටයි චිත්තය කියලා කියන්නේ. ඒ අරමුණු දැනීමත් එක්කම සිද්ධ වෙන විඳීම් හඳුනා ගැනීම චේතනා පහළ වීම ආදී ඒත් එක්කම සිද්ධ වෙන ක්‍රියා සමුදාය හඳුන්වනවා චෛතසික කියලා. මොන දැන් අපි නාම ධර්ම දෙකට බෙදා ගත්ත කොහොමද? චිත්ත හා චෛතසික වශයෙන්. දැන් ඕවා තමන් තුළ තියෙන දේවල්ද නැද්ද? අන්න තමන් තුළ තියෙනවා. ඊළඟට දැන් ওই චෛතසික ආයත ප්‍රභේද වශයෙන් බෙදන්න පුළුවන්. අරමුණු දැනීමේ ක්‍රියාවත් එක්ක අපට අපේ සිතේ සිද්ධ වෙන ප්‍රධාන තව ක්‍රියාවක් මොකද්ද? යම් කිසි දැනීමක් සිද්ධ වෙනකොට සිද්ධ වෙන තවත් ප්‍රධාන ක්‍රියාවක් දැනගන්න දේ අනුව සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳීම ඇලීම කියන එක. අන්න එතකොට මේ විඳීම කියන එක අර චෛතසික අතරින් ප්‍රධාන චෛතසිකයක් නේ. හැම සිතකම යෙදෙන චෛතසිකයක්. ඒ නිසා චෛතසික අතරින් වේදනාව බොහොම ප්‍රධානයි. ඒ නිසා වේදනා සියල්ල අපට වේදනා ස්කන්ධයේ වශයෙන් වෙන් කරලා බුදුරජාණන් වහන්සේ වෙනම ස්කන්ධයක් හැටියට දේශනා කරන්න තියෙනවා. ඊළඟට අරමුණු දැනීමත් එක්ක දැනගන්නා අරමුණ හඳුනා ගැනීමේ ක්‍රියාවත් ඒත් එක්කම සිද්ධ වෙනවා. ඒකත් වෙනම චෛතසිකයක් නේ සංඥාව හැඳින්වීම කියන එක. ඒ සංඥා සියල්ලත් වෙනම රාශියක් සමූහයක් වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන සංඥා හැඳින්වීම සියල්ල. ඊළඟට ඒ අරමුණු දැනීමත් එක්කම චේතනා පහළ වීමේ ක්‍රියාවත් සිද්ධ වෙනවා. චේතනා පහළ වීමත් සමගම තවත් චෛතසික රාශියක් යෙදෙනවා ඒ සිත් අනුව. ඔක්කොම ඡායිතික තියෙනවා පින්වතුනි කීයද? 52ක්. ඡායිතික 52ක්. සිත්සියල්ල ප්‍රධාන වශයෙන් 89ක් හැටියට දක්වා තියෙන අවිධර්ම පිටකේ ඡායිතික ධර්ම 52ක් වශයෙන්. දැන් මේ 52කින් වේදනා ස්කන්ධ එකක් හැටියට ගන්න පුළුවන්. සංඥා ස්කන්ධය තවත් එකක් හැටියට ගන්න පුළුවන්. එතකොට දෙකක් නේ. තව කීයක් ඉතුරු වෙන්න ඕනද ඡායිතික? 52කින් දෙකක් ගියාම අන්න 50ක් තියෙනවා. චේතනාව ප්‍රධාන කොට ඇති ඉතුරු ඡායිතික 50ට කියනවා චේතනාවත් එක්කම චේතනාව ප්‍රධාන කොට ඇති ඉතුරු ඡායිතික සියල්ලටම 50ටම කියනවා සංස්කාර ස්කන්ධය කියලා. දැන් තේරුණාද අර ඡායිතික බෙදා ගන්න හැටි? ඡායිතික සැප දුක් උපේක්ෂා වේදනා සියල්ල වේදනා ස්කන්ධය වශයෙන් බෙදා ගන්නට ඕන, වෙන් කර ගන්නට ඕන. ඊළඟට සිත් එක්කම සිද්ධ වෙන හඳුනා ගැනීමේ ක්‍රියා සමුදාය සංඥා ස්කන්ධය වශයෙන් වෙන් කර ගන්නට ඕන. ඔන්න දැන් ඡායිතික 52කින් දෙකක් කතා කළා. ඊළඟට ඉතුරු වෙනවා චේතනාව ප්‍රධාන කොට ගත්තා වූ අවශේෂ ඡායිතික 50 සියල්ල. ඒ සියල්ලම සංස්කාර ස්කන්ධයට සංග්‍රහ වෙනවා. අන්න එතකොට දැන් ස්කන්ධ පහ හැදිලා. පැහැදිලි. රූපේ රූපස්කන්ධයයි. ඊළඟට පහළ වෙන සිත් සියල්ල චිත්තේ විඥාන ස්කන්ධයයි. ඡායිතික සමුදාය වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධ තුනකට බෙදන්න පුළුවන්. තේරුණාද? දැන් ඔන්න අපේ ජීවිතේ ඉස්සෙල්ලා දෙකට බෙදුවා කොහොමද? නාම ධර්ම හා රූප ධර්ම කියලා. නාම ධර්ම ආයත දෙකට බෙදුවා චිත්ත හා චෛතසික කියලා. චෛතසික සියල්ල ආයත තුනකට බෙදනවා කොහොමද? වේදනා සංඥා ඒ දෙක හැර ඉතුරු චෛතසික 50 සංස්කාර වශයෙන් අන්න ඒ චෛතසික සියල්ල තුනකට බෙදුවාම ඊළඟට විඥාන ස්කන්ධයක් රූප ස්කන්ධයක් ගත්තාම සියල්ල පහක් පංචස්කන්ධයක් වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට බෙදා ගන්නට ඕන. අපි මේ ජීවිත සත්‍ය කියලා කියන්නේ මේ පංචස්කන්ධේ ඒක රාශි බවටයි. තේරෙනවද? නිකන් ඔය කාරණේ තවදුරටත් තමන් වොම සාවධානව කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ මේ ස්කන්ධ පංචකයෙන් යුක්තව සැකසී තියෙන ආකාරය තේරුම් ගන්නට ඕන. මෙන්න මේක තමයි තින්වතුනේ බරයි කියලා කියන්නේ. දැන් බලන්න අපිට මේ ජීවිත පැවැත්ම ඉදිරියට ගෙන යන්න පවත්වාගෙන යන්න කොච්චර වෙහෙසක් විඳින්නට සිද්ධ වෙලා තියෙනවද? දැන් බලන්න මේ තින්වතුන්ලාගේ ජීවිත ගත කරන තින්වතුන් හැටියට අලුයම පාන්දර අවදි වෙන්නට ඕනනේ. ඊළඟට රැකී ආරක්ෂාවන්ට යන තින්වතුන් ඒවට සූදානම් වෙන්නට ඕන. ඇත පළාත්වල රැකී ආරක්ෂාවට යන තින්වතුන් උදේ පාන්දර 3-4 පිටගෙන ළඟට මෑණිවරු ඒ වැඩට යන ඇත්තන්ට බත් යා දෙන්න ඕන, කෑම ටික සකස් කරලා දෙන්න ඕන. ඊළඟට ඉතින් දුර බැහැර ගමන් කියන්නේ ඉතින් ඉරකි ආරක්ෂාවට යන්නට වන බොහෝම වෙහෙස දරාගෙන ඊළඟට ඉතින් ගෙවල් දොරවල් වල කටයුතු කරන ගෘහණිවරු මෑණිවරු ඒ වැඩවල යෙදෙන්නට ඕන. ඊළඟට දැන් මේ පින්වතුන්ලාට ජීවිත පැවැත්වීමේ නොයෙක් ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. රැකිරක්ෂාවල ප්‍රශ්න, ගෙවල් දොරවල් වල ප්‍රශ්න, ඊළඟට ජීවිතේ පවත්වා ගැනීමේ ගැටලු. දැන් ඔය ටික විතරක් නෙවෙයි, ඕවාදී බොහොම අමාරුවෙන් ගැට ගහගෙන දුකසේ වෙහෙස වීගෙන ඔහොම ජීවිතේ පවත්වාගෙන යනකොට තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ මොනවද? ලෙඩ අන්න හරි අසනීප හැදෙනවා, ලෙඩ වෙනවා. ඊළඟට ඒකත් එක්ක සටන් කරනකොට ඔන්න දන්නේම නැතුව ටික ටික වයසට ගිහිල්ලා අන්න තවත් ප්‍රශ්නයක් එකතු වෙනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් එනවා වයසට යනවත් එක්ක. මොකද්ද? මරණ බය කියන එක. කොයි වෙලේ මැරෙයිද දන්නේ, කොයි වෙලේ මාරය ඇදගෙන යයිද දන්නේ, ගියොත් මොකද වෙන්නේ, මේ අදාළ යන්නේ කොහොමද කියන ඒ ප්‍රශ්න ඇති වෙනවා නේ. ගොඩක් දෙනකොට ප්‍රශ්න තියෙන්නේ දාල යෑමේ ප්‍රශ්න. ඉතින් කොහොමද මේ දූදරුව දාල යන්නේ, දාල ගියොත් ඒගොල්ලෝ වැඩ කරගන්නේ කොහොමද, දූදරුව කොච්චර වයසට ගියත් මව්පියෝ වැඩි හිටියා හිතන්නේ මේ දරුවන්ට තාම මම ඉන්න ඕන, උදව්වට ඉන්න ඕන නැත්තම් බෑ කියලා. ඒ දරුවන්ගේ දරුවෝ බලාගන්න එකයි මොන්ටිසෝරි එක්කන් යන්න නාවන්න කරන්න ඒ දරුවෝ වැඩට යනවා. ඉතින් ඔය විදිහට අර බල්ල නාවන වැඩේ හිටන් දිගටම ගත්තාම ඉතින් එකකින් එක වැඩ කටයුතු රාශියක් තියෙන ජීවිතේ පුරාම කරගෙන යන්න. එක දවසක් හරි ඔය ටික කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ගෙදර අවුල්. අය අසු ගාලා නැහැ, නිකන් කෝප හොදලා නැහැ, ඊළඟට ඔය වගේ රෙදි ටික හොදලා නැහැ, ඔය වගේ ප්‍රශ්න ගොඩාක්. ඊළඟට අපි හිතමු දවස් දෙක තුනක් කාන්තෝරුවට රාජකාරියට ගියේ නැත්නම් එතන අවුල් ගොඩක්. ඒ වැඩ ටික එතනම ගොඩ ගැහිලා එතනත් හිර වෙලා. දැන් ඔහොම බලාගෙන යනකොට මේ ස්කන්ධ පහේ පැවැත්ම කියලා කියන්නේ මහා බරක්, මහා වෙහෙසක්, මහා පීඩාවක්. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මහා ඉස්තිරි කාලයකට ගිහිල්ලා වාසු දෙක තුනක් කරහා ඉඳගෙන ගියාම ඔන්න හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ බර කියන එක. ඉතින් පිච්චිච්ච තුවාලවලට විලාප දෙනවා, අතපය කැඩෙන විලාප දෙනවා, ඊළඟට සමහරුන්ට පිළිකා හැදිලා මරණ බයෙන් විලාප දෙනවා. එතකොට මේ හැම දෙයකින්ම තේරෙන්නේ මොකක්ද? මේ ජීවිතේ තියෙන බර කියන එක. ජීවිතේ තියෙන බර කියන එක. ඒකකින් මේ මනුස්ස ලෝකේට විතරක් නෙවෙයි තියෙනතුනි. ඔයක විශේෂයෙන් දැන් මේ පහළට තියෙන ලෝක දිහා බැලුවාම මිනිස්සුන්ට වඩා විශාල බරක් තියෙනවා පහළ ලෝකවල ඉන්න සත්ත්වයන්ට. පහළ ලෝක කියලා කියන්නේ අන්නාර තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, ඊළඟට නිරය, මේ වගේ ලෝකවල ඉන්න සත්ත්වයන්ට මීට වඩා විශාල බරක් තියෙනවා. ඒකට හේතු තින් තිරිසන් සත්ත්වයෝ තමන්ට ආහාර ටික හොයාගන්න, ඉන්න තැනක් හොයාගන්න පුදුම විදිහේ සටනක යෙදෙන්න එපායි. හැම වෙලෙම පොඩි සතා ලොකු සතාගේ බොදුරක් ඒ විදිහට විශාල බයකින් ජීවිතේ ගෙවන්නේ තිරිසන් සත්ත්වයෝ. ඊළඟට ප්‍රේතේ කන්න බොන්න නැතු, ඉන්න හිටින්න තැනක් නැතු, අබු පිළ ගන්න, කුණු කොට වල ගන්න, සොහොන් පිටියෙන් ඇවිදයිද බොහෝ දුකසේ කාලය ගත කරනවා. දැන් තමයි තිවිච්ච අවස්ථාව නැති වෙලා ගියානේ. මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට කුසලයක් දහමක් කරගන්න නැතු අකුසල් ස්කෙන්නිය පරිලව ගිහිල්ලා ප්‍රේත ලෝකයට පත් වුණාම පස්සේ ඊට පස්සේ ඒගොල්ලොන්ට ඒකෙන් මිදී ගන්න බැරුව ඒ ප්‍රේත ලෝකේ ඉන්න තාක්කල් ඒක විශාල බරක්. ඊළඟට අපි හිතමු නිරේත ගියයි සත්‍ය. එතකොට මේ නිරේත ගිය සත්‍යයට නිරේ ඉන්න තාක්කල් නිරේ මිදී ගන්න බැරුව ඉන්න ඒක විශාල බරක්. ඉතින් ඔන්න ඔය විදිහට බලනකොට කින්වතුනේ මේ සත්‍යයෙන්ට ස්කන්ධ පංචකේ උසුලාගෙන යන විශාල බරක්. මේක බරයි කියලා කියන්නේ පරිහරණ දුකයි. උදේ හිටන් රැ වෙනකන් අපිට මේ වෙලා තියෙන මොකක්ද? වැඩි හරියම මේ පංචස්කන්ධේ පවත්වාගෙන යෑම සඳහා ලොකු සටනක යෙදෙන්න එකයි. උදේට බලන්න ආවදි වෙච්ච හැටි මූණකට හොදා ගන්න ඕන, කවසට පිළිදා ගන්න ඕන, නැත්තම් ජරාව ඉවත් කළේ නැත්තම් පිළිකුලයි. ඊළඟට කැටිකිලි වෙසි පිළියන්න ඕන, ඒවන්නකොලොත් පිළිකුලයි. ඒ වගේ විදිහට අපිට වෙලා තියෙන උදේ හිතන් රැ වෙනකම් මොකද්ද? මේ පංචස්කන්ධයට සත්කාර කර කර ඉඳ වෙලා තියෙනවා. මේ පංචස්කන්ධයට දාසයන් වගේ නේද? වෙලාවට කන්න ටික දෙන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, පොඩ්ඩේ හැම වෙලාවම උන තමයි. භාගතුන් වහන්සේ මේ රූප කල්පමා කළේ අර සර්පය හතර දෙනෙකුට. උග්‍ර විෂගෝර සර්පය හතර දෙනෙක් බලා ගන්නවා වගේ තමයි කියලා කියන්නේ. මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරය බලා ගන්න එක. මොකද ඒක ලාවකට දැන් සර්පය හතර දෙනෙක් බලා ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. එක සර්පයෙකුට කන්න ඕන වෙලාවට අනිත් සර්පයාට නිදා ගන්න ඕනලු. ඒ සර්පයාට නිදා ගන්න ඕන වෙලාවට තුන්වෙනි සර්පයාට නාන්න ඕනලු. හතරවෙනි සර්පයාට තවත් මොකක් හරි කරන්න ඕන. දැන් ඔය වගේ සර්පය හතර දෙනෙක් මේ පින්වතුන්ලාට බලා කියා ගන්න සිද්ධ වුණොත් එහෙනම් මොකද කරන්නේ? බලා ගන්නවද? ඒක අතහැරලා දාලා යනවා. අතහැරලා දාලා යනවා. නෑ නෑ. ඒ වුණාට කරන්නේ ඒක නෙමෙයි. අපේ මේ රූපකයත් හරියට පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකයත් හරියට විසගෝර සර්පය හතර දෙනෙක් වගේ. ඇයි වෙලාවකට කන්දිල්ලනවා, වෙලාවකට බොන්දිල්ලනවා, වෙලාවකට නිදා ගන්නදිල්ලනවා, වෙලාවකට රාජ්‍යයෙන් ඉන්නනවා, වෙලාවකට ටෙලිවිෂන් බලන්දිල්ලනවා. ඒ විදිහට එක එක නානා ප්‍රකාර දේවල් කියලා දුන්න නැත්නම් එහෙම කෑ ගහනවා. කවුද කෑ ගහන්නේ? සමන්ගේ సంతානිය කෑ ගහනවා. අර කෝණ මේ කෝණ. ඉතින් ඕවා ඉෂ්ට කරා දේවල් ඉටු කර ගන්න තමන්ගේ ජීවිතයේ පරදුවට තබලා මහත් වූ වෙහෙසක් ගන්නට ඕන. ඒ සමහරවිට තමන්ගේ ජීවිතයේ පව නැති වෙනවා මේ ස්කන්ධ පංචකේ බලා ගන්න යෑම නිසා. දැන් බලන්න මිනිස්සුයෝ හමුදාවට බැඳිලා යුදවදින්නේ ඇත්ත වශයෙන්ම මේ තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න ඕන කියන එක තමයි මූලික කාරණේනේ. ඒ සමහරවිට හමුදාවට බැඳෙන තරුණයෝ දන්නවා මගේ ජීවිතේ රැකේ ඉන්න රැකේ දන්නේ අපරු ගමරකට එන්න වේද දන්නේ. ඒ වුණත් යනවා. ඒ යන්නේයි තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න ඕන, අමුදරුවන් දැක ගන්න ඕන, මව්පියන්ට සලකන්න ඕන, ගෙයක් දොරක් හදා ගන්න ඕන. මේවා කරගන්න කොහොම හරි කමක් නැහැ. හමුදාවට බැඳිලා හරි කමක් නැහැ. මේ තමන්ගේ අවශ්‍යතා ටික ඉටු කරගන්න තියෙනවා නම් කියලා හිතාගෙන මේ හමුදාවට යන්නේ. එතකොට බලන්න මේ යන්නේ වෙන දෙයකට නෙමෙයි. මොකටද? අර සර්පයන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න. පංචස්කන්ධයට ඕන ටික ලබා දෙන්න තමයි මේ ජීවිතේ පරදුවන්න තබලා තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියලා ඉදිරිපත් වෙන්නේ. ඉතින් අන්න ඔය විදිහට කල්පනා කරන්න මේ තමන්ගේ ජීවිත පැවැත්ම කියන එක බාර ඒක බරක් වශයෙන් තේරුම් ගන්නට ඕන. නමුත් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මොකද්ද? වැඩි දෙනකොට මේක බරක් වශයෙන් තේරෙන්නේ නැහැ. ටෙලිවිෂන් එක දාගෙන මොකක් හරි නාටකමක් බලනකොට ඔක්කොම අමතකයි. ඈ සින්දුවක් අහනකොට ඔක්කොම අමතකයි. මොකක් හරි කතර රහට ගිහලා කනකොට අර ඔක්කොම බර අමතකයි. මොකක් හරි සාදයකට උත්සවයකට සහභාගී වෙච්චාම ඔක්කොම අමතකයි. ඊට පස්සේ කිසිම දෙයක් කිසිම බරක් නැති ගානකට තමයි වැඩි දෙනෙක් තමන්ගේ තියෙන මුලාව නිසා අවිද්‍යාව නිසා හැටි වෙන්නේ. thinking වතුනේ මේ බර බරක් වශයෙන් තේරුම් ගන්නට ඕන. මේ බර අපි කරගහගෙන ඇවිල්ලා තියෙන දවසක් දෙකක් එහෙම නෙමෙයි. වචනයෙන් කියන්න බැරි තරම් ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් කල්ප කාලාන්තරයක් මුළුල්ලෙහිම අපි මේ බර කරගහගෙන ඇවිල්ලා තියෙනවා අතීතයේ පටන් මේ මොහොත දක්වා. අනාගතයකට අනාගතයටත් පින්වතුනේ නිර්වාණ ශාන්ති අවබෝධ කරන තාක් කල්ම අපට මේ බර කරගහගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් කවද නිවන් දකීදයි කියන එක අපේ උත්සාහය මතයි තීරණය වෙන්නේ. ඒ තාක් කල් මේ බර කරගහගෙන යන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක මේ සුළුපටු කාරණයක් කියලා හිතන්න එපා. ඊළඟට අපි මේ ජීවිතයේදී යහපත් ආත්ම භාව ලබා තියෙන්න පුළුවන්. නමුත් ඇතැම් ජීවිතවලදී අපට ඉතාම දුක්ඛිත ජීවිත ලැබී තියෙන්න පුළුවන්. මේ පින්වතුන් ගිහින් තියෙනවද පොර වාට්ටුවලට? කියන්නේ තුන් අතපය පොර වෙච්ච රෝගීන් ඉන්න වාට්ටුවලට ගිහින් තියෙනවද? ඉතින් බලන්න මේ සමහර රෝගීන් ඉන්නවා උපන් දවසේ ඉඳන්ම අතපය හොලවන්න බෑ. දරකඩක් වගේ තියාපු තැනම. කවුරු හරි කටට වතුර ටිකක් දැම්මොත් තමයි වතුර ටිකක් බොන්න පුළුවන්. කවුරු හරි කටට කෑම ටිකක් දැම්මොත් තමයි කන්න පුළුවන්. ඒ ඉන්න තැනම මල පහ කරගන්න. හොඳයි අපට ඔය වගේ ජීවිතයක් ලැබුණොත් එහෙම කැමති වෙනවද? එපා කියනවා. අනේ අපෝ එපා කියනවා. නමුත් හිතන්න අපි ඔය විදිහේ ආස්වභාව ලබා තිබිච්ච අතීත ජීවිත ගත්තොත් එහෙම ලක්ෂ ගානකින්වත් කියලා විම කරන්නේ නැහැ. තේරුණා. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ කල්පය කියන එක කොච්චර දීර්ඝද කියන එක. ඊළඟට කොච්චර කල්ප ගානක් අතීතයට ඉක්ුත් වෙලා ගිහින් තියනවද කියන එක. එහෙම බලනකොට අපි එහෙම අභගත ජීවිත ලබලා අනුන්ට අතපාගය යායි ගන්න බැරුව කණ්ඩ දෙයක් නැතුව අදින්න වර්ෂයක් නැතුව ගත කරපු ජීවිත බැලුවොත් එහෙම ලක්ෂ කෝටි ගානකින්වත් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් ඒ වගේ විශාල බරක් අපි සෑම දෙනාම දරාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මේ පාර තුටේ යනකොට අනුන්ට අතපාගෙන වැරහැලි ඇඳගෙන ඉන්න දුප්පත් දුගී දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද? දැන් ඔය වගේ තේමන් ගාන කුණු බාල්දි ඇදගෙන කමෙන් අපි කොච්චර ජීවිත ගත කරලාද? එකක් දෙකක් එහෙමද? දැන් මේ පින්වතුන්ලා අතර ඇති දඹදිව වන්දනාගිය පින්වතුන් ඇති මෑණිවරු පිළිවෙල. දැකලා ඇති නේද ඒ දඹදිව සමහර මිනිස්සු කොච්චර අසරණ දුගී දුප්පත් කමකින් පීඩා විඳිනවද කියලා ලංකාවේ තියෙනවා. නමුත් ඉන්දියාවේ බොහෝ වශයෙන් බහුල වශයෙන් දකින්න ලැබෙනවා. ඒ වගේ කොච්චර බැගෑපත් ජීවිත අපි ගත කරලාද? නමස්කාර. හිතේ තියෙන අවිද්‍යාව මුලා වේ කියලා කියන්නේ අර මදකට විරාමයක් රසසිල්ලක් ලැබිච්චාම අර කරගහගෙන ආපු බර සියල්ලම අමතක වෙලා යනවා. ඕක තමයි මේ ශක්තියෙන්ට තියෙන ලොකුම වරද. මොකක්ද? මෙච්චර කාලයක් කරගහගෙන ආපු බර අමතක වෙයි. බලන්න ඒක සමහර ලාවට සෝතාපන්න ආර්යයන් වහන්සේලාට පවා කියන්නේ ආර්යයන් වහන්සේලා මුලා වෙනවා කියන එක නෙමෙයි. නමුත් ආස්වාදයට යටවීම සිද්ධ වෙන්න පුළුවන්. මේ පින්වතුන් අහලා දාන්නවනේ සීවලී මහරහතන් වහන්සේගේ මෑණිය. කවුද? සීවලී මහරහතන් වහන්සේගේ මෑණිය. කවුද? ඔව් දන්න කෙනෙක් කියන්න බලන්න සීවලී මහරහතන් වහන්සේගේ මෑණිය කවුද? අන්නාරි සුප්පාවාසා කෝලිය රාජදීනේ තමයි සීවලී මහරහතන් වහන්සේගේ මෑණිය. ඒ සීවලී මහරහතන් වහන්සේගේ මෑණියන් දරුගැබ හරස්වීම නිසා අවුරුදු 7කුත් දවස් 7ක් දරුගැබ දරාගෙන හිටියා. අන්තිම දවස් 7ේ බොහොම අමාරු වුණා. ඉතින් අද කාලේ වගේ ශක්කම් පහසුකම් ඒ කාලෙම තියෙන්නේ නැති. ඉතින් දරුවා ස්වභාවයෙන්ම බිහි වෙනකන් මෑණියන්ට සිද්ධ වෙනවා දරුවා දරාගෙන ඉන්න මාකුසේ. ඉතින් මේ සුප්පාවාසා දේවිය පූර්ව ජීවිතයක කරපු අකුසල කර්මයක් නිසා කුසේ හිටපු සීවලී කුමාරයාටත් ඒ අකුසල කර්මය නිසාම අවුරුදු 7කුත් දවස් 7ක් දුක් නිවීම සිද්ධ වුණා. ඒ කියන්නේ මෑණියන්ට අවුරුදු 7ක දවස් 8ක් ඒ දරුගැම දරාගෙන ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ දරුවෝ ඉන්න මෑණියෝරු දන්නවා ඇති නේද? දස මාසයක් ඇතුළත දරුවෙක් දී වෙනකන් දරුගැම දරාගෙන ඉඳීමේ තියෙන අපහසුතාව බර කියන එක. හොඳයි හිතන්න අවුරුදු 7කුත් දවස් 7ක් මේ බර දරාගෙන ඉඳුණා නම් ඒක කොහොමද නේද? නමුත් මේ සුපාවාසා දෙවියට සිද්ධ වුණා අවුරුදු 7කුත් දවස් 7ක් අර දරුවෙක් දරාගෙන ඉඳ අන්තිම දවස් 7ේ බොහොම අමාරුණා. දරුවා හරස් වෙලා දරුවා බිහි වෙන්නේ නැහැ. ඉතින් මේක නියට තුනුරුවන් සිහි කරගෙන තමයි ඉවසාගත්තේ අන්තිම කාලේ. ඒක මියා සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් නිසා බුදුගුණ සිහි කරනානේ ඇත්තනේ නම් මේ වගේ දුකකින් මිදෙන්න මාර්ගය කියලා දීපු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ වගේ දුකකින් මිදෙන්න වීරිය කරන මහා සංඝරත්නයේ සුපටිපන්නයි. මේ වගේ දුකක් නැති නිවන ධාතුව ඒකාන්තයෙන් සාන්තයි සුන්දරයි කියලා බුදුගුණ දහමගුණ සංගුණ සිහි කරමින් තමයි එතුමිය අර දුක් වේදනා ඉවසා දරාගත්තේ. අන්න මේ පින්වතුන්ලාට ඉතාම වටිනා දෙයක්. ඒ වගේ අපහසුතාවක් දුකක් වේදනාවක් ඇති වෙච්චාම තුනුරුවන් ගුණ සිහි කරගෙන ඒක දරා ගන්න පුරුදු වීම වටිනවා. ඉතින් ඊට පස්සේ මොකද උනේ? අවුරුදු 7ක දවස් 7කට පස්සේ මේ දරුවා බිහි වුණා. බිහි වෙලා දැන් ඉතින් අර මව කුසේ බොහෝ කාලයක් වැඩි ඉක නිසා, තින්නේ කුමාරයෙක් නිසා නොබෝ දවසකින් කතා බහ කරන්නත් පුළුවන් වුණා. නිරෝගී දරුවෙකු ලැබීම නිසා මේ මව්පිය දෙපළ බොහොම සන්තෝෂ වෙලා දවස් 7ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දුන්නා. ඉතින් ඔය දානය සිද්ධ කරන අතර වාරයේදී මේ කුඩා දරුවා සමග මේ ශ්‍රීවලි කුමාරයා සමග සැරියුත් මහරහතන් වහන්සේ පිළිසඳර කතාවක යෙදුණා. පිළිසඳර කතාවක යෙදෙනවා දැක්ක සුප්පාවාසා දේවියට බොහොම සන්තෝෂයක් ඇති වුණා. එයි මේ තමන් දුකසේ ලබාපු පුත්‍රවන කතා කරන්නේ කාත් එක්කද? ධර්මසේනාපති සැරියුත් මහරහතන් වහන්සේ සමග මේ දවස් හතක් වයසේ පොඩි බිරිඳ දරුවා කතා කරනවා. ඉතින් ඒක ආශ්චර්යයක්. මොකද සීවලි කුමාරයන් වහන්සේ දවස් හතක් වෙනකොට ඇවිදින්න කතා බහ කරන්නත් පුළුවන් වුණා. ඇත්තෙන් අර මෑණියන්ගේ හිත දර්ශනීයයෙන් පිරී ඉතිරී ගියා. මාර්ගඵල ලබා හිටියා. ඉතින් එතකොට සෝතාපන්න වුණත් එතුමියට අර දර්ශනීයය කියන කැටි වුණා කියලා. බුදුරජාණන් වහන්සේ මේ වෙනස දැක්කා. මෙතුමියගේ හිතේ දර්ශනීයය ඇති වෙච්ච බව දැකලා භාගතුන් වහන්සේ ඇහුවා සුප්පාවාසාවෙනි මේ වගේ දරුවෝ තව ලබන්න කැමතිද කියලා. ඉතින් මෙතුමිය ගත් කට සම් පිළිතුරු දුන්නා ස්වාමීනි මේ වගේ දරුවෝ හත් දිනක් වුණත් කමක් නැහැ කියලා. දැන් අවුරුදු 7ක දවස් 7ක් බොහොම දුක් විඳලා මේ දරුවා ලැබුණා. ඉඳන් කිව්වා තව මේ වගේ දරුවෝ හත් දිනක් වුණත් ලැබුණට කමක් නැහැ කියලා. අන්න බලන්න අර මුලාව ප්‍රමාදයේ කියන එක අමතක වෙනවා කියන්නේ ඔන්න ඔකට තමයි. තර දුක් වෙනදාන් පස්සෙත් ඒක මතක් වෙන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ මේ වෙලාවේ උදාහරණයක් වදාලා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියන් දුක්ඛං සුඛස්ස රූපේන පමස්ස මති වස්සති කියලා. එහෙන් වදාළේ මොකද්ද? අසාතං සාත රූපේන පිය රූපේන අප්පියන්. එතකොට අමිහිරි දේ මිහිරි වශයෙන් ඇවිල්ලා ළඟට අප්පිය දේ ප්‍රිය මුහුණු වලින් ඇවිල්ලා දුක්ඛං සුඛස්ස රූපේන දුක සැප මුහුණු වලින් ඇවිල්ලා ප්‍රමාදයට පත්වෙච්ච කෙනා යට කරගෙන යනවා. කියන්න මේ විදිහට පින්වතුනි අපිත් මේ සුළු සැපයක් නිසා මහා දුකක් අනාදිමත් කාලයක් මුළුල්ලේ අත්විඳගෙන ඇවිල්ලා තියෙනවා. මේ පංචපාදානස්කන්ධේ සංඛ්‍යාත බර කරගහගෙන ඉති තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ අදාළ දැන් මේ බර ගැන විස්තර කරන කවුද මේ බර ගෙනියන්නේ? බර ගෙනියන කෙනා හුවහම සම්මුති වශයෙන් අහවල් නම් ඇති අහවල් ගෝත්‍රයේ පුද්ගලයායි කියලා කිව යුතු බව භාගතුන් වහන්සේ අදාළා. කටමෝච භික්කවේ බාරහාරෝ මේ බර ගෙනියන්නේ කවුද කියලා වහම පුද්ගලෝ තිස්ස වචනය පුද්ගලයායි කියලා කියන්නේ කියනවා. ගහවන් නම් ඇති හවන් ගෝත්‍රයේ හවල් තැනැත්තා කියලා කියන්නේ කියනවා. ඒක සම්මුති ගෝහාරයක් බව ගෝහාර මත සිද්ධන් කියලා අර්ථකතාවෙහි දක්වනවා. මෙතන මේ පුද්ගලයා බර ගෙනියනවායි කියලා කිව්වේ ව්‍යවහාර මාත්‍රේ. යන් ලෝකයාට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා ලෝක ව්‍යවහාරයේ මේ භාගතුන් වහන්සේ මෙසේ වදාළේ. කියන්නේ දැන් අපට කෙනෙකුගේ සංසාර ප්‍රවෘතිය ගැන සැලකනකොට පැහැදිලි වෙනවා. කෙනෙක් මේ ජීවිතයේ මේ පරිලෝ යනකොට යාකර කුසල අකුසල කර්මාණු ඊළඟට සුගති හෝ දුගති ඉපදිනවා. එතකොට මේ ජීවිතයේ මරණ මොහොතේ කියන්නේ චුති ක්ෂණයේහි බහාතපු බර ඊළඟට පටිසන්ධි ක්ෂණයේහි ආයි කරට ගන්නවා. තප්පරයකට නැත් තප්පරේනොත් කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් වෙනසක. ඒ කියන්නේ මේ ජීවිතේ බර බහා තබනවත් එක්කම චුතික්ෂණයට පස්සේ අනතුරුව ප්‍රතිසන්දි චිත්තය ලැබෙනවානේ. එතකොට ඊළඟ ෂණයේහි ඊළඟ චිත්තක්ෂණයේහි ආයි අර බර කරට ගන්න. අන්න ඒ වගේ කියන්නේ අර මේ කරේ තිබිච්ච බර ඒ කර අනිත් කරට ගන්නවා වගේ වැඩක්. වම් කරේ තිබිච්ච බර මාරු කරලා දකුණු කරට ගන්න. අන්න ඒ වගේ වැඩක් එන්නේ. මේ ජීවිතේ බර ත්‍ුතිෂණේ හිදිම තියනවත් එක්කම අනිත්‍යනේහි ඊළඟ ජීවිතේ බර කරට ගන්නවා. කවුද? එතකොට මේ පුද්ගලයා කියන එකයි. මෙන්න මේ ගැන තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. පුද්ගලයා කියුවහම මේක සම්මුති ව්‍යවහාරයක් බව අටකතාවේ දක්වනවා. භාගවත් බුදුරජාණන් වහන්සේ සම්මුති කාරණානුව ධර්මයේ දේශනා කරලා තියෙනවා. පරමාර්ථ වශයෙන්ුත් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙනස හඳුනා නොගන්නා සමහර කෙනෙක් මෙන්න මේ විදිහේ වැරදි අදහසක් දරන බව අපට අහන්න ලැබෙනවා. ඒ මොකක්ද? මේ බුදුරජාණන් වහන්සේ සම්මුති ව්‍යවහාරයෙන් පුද්ගලයෝ ගැන කියා තියෙනවානේ. ඒක නිසා මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නැත්ේ ආත්මයක් කියන ලබ්ධියක් සමහර කෙනෙක් දරනවා, ප්‍රකාශ කරන බව අහන්න ලැබෙනවා. නමුත් මේ මේක සදොස් කතාවක්. භාගතුන් වහන්සේ එහෙම වදාළ තැනක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ත්‍රිපිටකයේවත් අටකතාවල සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නැත්ේ ආත්මයක් කියන එක. ඒ සත්‍ය පුද්ගලයෝ වශයෙන් මේ කතා කරලා තියෙන්නේ ව්‍යවහාර මාත්‍රයෙන්, සම්මුති වශයෙන්. නැත්නම් පරමාර්ථ වශයෙන් ගන්නකොට මොනවද විදිමාන වෙන්නේ? අර කලින් පෙන්වා දීපු චිත්ත, චෛතසික, රූප කියන මේ ධර්ම පමණයි. දැන් අපිට මේ ශරීරයේ තියෙන දෙතිස් කුණ පුට්ටාස වෙන් කරගෙන මේකේ සත්‍යයේද පුද්ගලයේද කියලා හෙවත් මොකද්ද කියන්නේ? සත්‍යකෝ පුද්ගලයේ වශයෙන් කියන්න පුළුවන් දෙකේ ලොම් නිය දක් සම්මස් නහර ඇට ඇට මිදුළු ඇට සැකිල්ල අරගෙන මේ සත්‍යයේ පුද්ගලයේ කිව්වොත් ඇට ටික සත්‍යයේද පුද්ගලයේද නෑනේ. එතකොට ඒක පරමාර්ථ වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන රූප ධර්ම පමණයි. ඊළඟට පහළ වෙන චිත්තචෛතසික ධර්ම දැන් චක්කු විඥානේ අරගෙන මේ චක්කු විඥානේ සත්‍යයේ පුද්ගලයේ කිව්වොත් හරිද? එහෙම කියන්න බෑනේ. සෝත විඥානේ ශබ්දය දැනගන්නා සිත අරගෙන මේ ශබ්දය දැනගන්නා සිත සත්‍යයේ පුද්ගලයේ කිව්වොත් හරිද? ඒක වැරදි. එතකොට ඒවා ඔක්කොම සම්මුති වශයෙන් තමයි මේ සත්‍ය පුද්ගල කතාව යෙදෙන්නේ. ඊළඟට චෛතසික ධර්ම අතරින් වේදනාවක් අරගෙන මේ සැප වේදනාව සත්‍යයක කියලා කිව්වොත් හරිද? දුක් වේදනාව පුද්ගලයක කියලා කිව්වොත් හරිද? නෑ. එහෙමනම් තේරුම් ගන්න මේ චිත්තචෛතසික රූප ධර්ම මේ පරමාර්ථ වශයෙන් ගන්නකොට සත්‍ය පුද්ගල භාවයේ ශූන්‍යයි. ඉතින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවවලදී අදහස පැහැදිලි කිරීමේ පහසුව සඳහා ලෝක ව්‍යවහාරය අනුව සත්පුද්ගල වශයෙන් කතා කරලා තියෙන නමුත් එතනදී අපි තේරුම් ගන්නකොට පරමාර්ථය පමුණුවා තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළලා තියෙනවා අංගුත්තර දුක නිපාතේ සඳහන් වෙනවා නෙය්‍යත් සූත්‍රාන්ත හා නීකත් සූත්‍රාන්ත කියලා සූත්‍ර දේශනා කොටස් දෙකක් තියෙනවා. ඒ කියුවේ පරමාර්ථය පමුණුවා තියෙන සූත්‍ර දේශනා කොටසක් තියෙනවා. කියන්නේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන් බෙදා පෙන්නපු සූත්‍ර දේශනා කොටසක් තියෙනවා. අන්න ඒ පරමාර්ථයේ පමුණුවා තියෙන්නේ සමහර සූත්‍ර දේශනා කොටාසයක් තියෙනවා. සම්මුති ව්‍යවහාරයෙන් වදාළලා තියෙනවා. දැන් භාගතුන් වහන්සේ වදාළ චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝසං විජ්ජමානා ලෝකස්මි, මේ ලෝකයේ පුද්ගල කොටාස හතරක් දක්වන්න ලැබෙනවා යනාදි වශයෙන් කියලා. දැන් ඒව ඔක්කොම කොහොම දේශනාද? සම්මුති ව්‍යවහාරය අනුව කරපු දේශනා. එතකොට ඒ පුද්ගලයයි කියලා කියන්නේ සම්මුති ව්‍යවහාරයක්, පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ඔක්කොම මේ චිත්තචෛතසික රූප ධර්ම, නාම රූප ධර්ම කියන එක තේරුම් ගන්නට ඕන. ඉතින් පරමාර්ථ වශයෙන් ගත්තොත් පින්වතුනි මේ සංසාර පැවැත්මේ කියලා කියන්නේ හේතුඵල වශයෙන් දිගින් දිගට හේතුන් නිසා හටගනිමින්, මේ හේතුන්ගේ අභාවයෙන් විඳී යමින් දිගින් දිගට ඕනෝන්ට පත් වෙමින් හරියට එක දිගට නොනවත්වා ගලා බහින ගංගාවක් වගේ තමයි මේ නාම රූප සංතතිය දිගින් දිගට හැදි හැදි විඳි සංසාර පැවැත්ම පුරාම ගමන් කරන්න කියලා කියනවා අපි සම්මුතිගත. දිගින් දිගට පැවැත්ම සිද්ධ වෙන හේතුඵල වශයෙන් ඒ අතර අර ආත්ම භාව දෙකක වෙනස දැක්වීම සඳහා උන් අපි කියන මේ පුද්ගලයා මේ ජීවිතයේ මිය පන්ලුව ගිහිල්ලා ප්‍රතිසන්දියක් ලැබුවා, ඊළඟ ජීවිතේ උනහවල් පුද්ගලයා වුණා කියලා අපි අර තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි හිත කියන්නේ. දැන් පරමාර්ථ වශයෙන් තේරුම් ගන්න ඕන මේ ඔක්කොම හේතුඵල වශයෙන් සිද්ධ වෙන චිත්තචෛතසික රූප ධර්ම ප්‍රවාහයක් කියන්නේ. මොනෝග තමයි මේ බරගෙන යෑමේ කියලා කියන්නේ. එතකොට වෙන්වෙන්ව ගත්තොත් අපි කොහේ කවුරුත් උනහවල් නම් දැන් අපිට ඉන්න පුළුවන් වීරසිංහ කියලා කෙනෙක්. එතකොට අපිට මේ වීරසිංහ මහත්ය ඔන්න බර කරගහගෙන යනවා. කරගහගෙන ගිහිල්ලා යා මිය පරලුව ගිහිල්ලා යා දේවත්වයට පත් නැහැ කියලා හිතන. එතකොට වීරසිංහ කවුද? දිව්‍ය පුත්‍රයා. දැන් ඊට පස්සේ අන්න අපි කියනවා ඒ දිව්‍ය පුත්‍රයා දැන් ඒ බර කරගහගෙන යනවා. ඊළඟට අපි හිතමු යා ඒ දිව්‍යාත්ම භාවයෙන් චුතලා ආයේ මනුෂ්‍ය ජීවිතයකට පත් වුණා කියලා. යාට ඊට පස්සේ ලැබිච්ච නම කරුණාරත්නල අන් දැන් කරුණාරත්න මහත්මයා ඊළඟ බාර කරගහගෙන යනවා. හරියට අර ඔලිම්පික් පාන්දම අරගෙන යනවා දෙකේනා එකනා මාරු කරගෙන. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? හේතුඵල වශයෙන් මේ නාම රූප සංතතිය ස්කන්ධ පංචකයේ දිගින් දිගට හේතුඵල වශයෙන් ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් මේ සංතතිය මේ ප්‍රවාහය නොකළවා යෑමයි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා බර ගැනීම කියන්නේ මොකක්ද? මොකක්ද මේ බර කරට ගන්නවා කියන්නේ? කොහොමද බර කරට ගන්න? දැන් ස්කන්ධ පංචකයේනේ බර කියලා මේ බර කරට ගන්න කොහොමද? මොකක්ද බර ගැනීම කියලා කියන්නේ? කතමාන්ත බ්‍රිස්කේ වාරාදාන භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බර ගැනීම කියලා කියන්නේ තෘෂ්ණාවටයි. තණ්හාව ගැන භාගතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? යායං තණ්හා පෝනෝ භවිකා නම් විරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතන පාළි පාඨේ එතකොට මේ තෘෂ්ණාවේ ස්වභාවය කොමග්ද? පෝනෝ භවිකා. පුනර්භවය හදාගෙනවා. පුනර්භවය හදාගෙනා කියලා කියන්නේ මොකක්ද? එක බරක් අතහරිනකොට ආයෙත් බර පිටියක් කරේ කියලා. ඒක තමයි මේ කෘෂ්ණාවෙන් කරලා දෙන්නේ. නැවත නැවත අපේ ජීවිතවලට බර පැටවීම, මේ ස්කන්ධ බර පැටවීම කරන්නේ තෘෂ්ණාවෙන්. නමුත් බලන්න සාමාන්‍ය ධර්මයේ අවබෝධ නොකළ ජනයා තෘෂ්ණාවටම නේද වැඩිම කැමති. හිතේ තියෙන තෘෂ්ණාවට නේද වැඩිම කැමති. ඒ මව්පියන්ට තියෙන ආශාව, දූ දරුවන්ට තියෙන ආශාව, ගෙවල් දරුවන් වලට තියෙන ආශාව, අමු දරුවන්ට තියෙන ආශාව, මිල මුදල් වලට තියෙන ආශාව, ඊළඟට උසස් වීම ලබන්න තියෙන ආශාව, තනතුරු තාන්න මාන ලබන්න තියෙන ආශාව, හොඳ කාර් එකක් ගන්න තියෙන ආශාව, ඊළඟට ගෙදරට හොඳ කුඩු සෙට් එකක් ගන්න තියෙන ආශාව, රූපවාහිනී යන්ත්‍රයක් ගන්න තියෙන ආශාව, ඕනේ තියෙන වැඩිපුරම සිත්. දැන් බලන්න මේ ආයේ සිත්වල වැඩිපුරම මොනවද තියෙන්නේ කියලා බලන්න. ආස කරන දේවල්ද වැඩිපුර තියෙන්නේ, ආස නොකරන දේවල්ද? ආස කරන දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් පෙන්නන්නේ අපි මේ ආයෙත් බරක් කරට ගහගන්න සෝදානමින්ම තමයි ඉන්නේ. කොයි වෙලෙත් ලෑස්ති වෙලා ඉන්නේ මොකද? ඔව් අර එපා එපා කියන එක වෙලාවකට කියලා අනිත් පැත්තට බර කර ගහගන්න ලෑස්ති වෙච්ච පිටම තමයි ඉන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා සයිව දෑරුම් වෙනවා නිකන් තමයි. ඒක නිසා මතක තියාගන්න ටෙලිවිෂන් එක බලන්න හිතනක් හිතන්න දෙපාරක් හිතන්න. මම මේ බර කරට ගන්නවද අතහරින්නද? ලස්සන සින්දුවක් අහන්න හිතනක් හිතන්න දැන් ශබ්ද තණ්හා ඇති වුණා කියලා කියන්නේ ආය බර කරගහගත්ත කියන එකයි. මම මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර කරට ගන්නවද අතහරින්නද? ඒ වෙලාවේදී ඒක කරන්න පුළුවන්. ගඳ සුවඳ ගැන තණ්හාවක් ඇති වෙතොත් රස හොඳට කටට රහට කෑමක් හදාගෙන කන්න තණ්හාව ඇති වෙනොත් පහස ගැන තණ්හාව ඇති වෙනොත් හිතන දේ ගැන තණ්හාව ඇති වෙනොත් ඊළඟට තියෙන කාම සම්පත් ආදී ගැන තණ්හාව ඇති වෙනොත් කල්පනා කරන්නේ ඒක අල්ල ගන්න හදනකොට හිතන්න බර කරට ගන්නවද අතහරිනවද කියලා අන්න තමයි තීරණය කරගන්න තැනක්. ඒ કૃષ્ණාව ටිකෙන් ටික අතහරිනවා කියන්නේ කියන්නේ ඔන්න ඔය ක්‍රමය. දැන් බලන්න අපි මේ මහා බෝසතාණන් වහන්සේ රාහුල කුමාරයන් වහන්සේ ප්‍රතිච්ඡ දවසේදී යශෝදරා දේවීන් වහන්සේ හිටපු මන්දිරයට ගිහිල්ලා දොරකඩින් බැලුවා. තමන්ගේ දින් ලැබිච්ච කුමාරයා දේවීන් වහන්සේට තුරුල් වෙලා නිදාගෙන ඉන්නා දැක්කා. ඉතින් මේ පියාණන් වහන්සේ තෝරන එක සැරයක් හරි දරුවා හොරකල් කරන්න බලන්න. ඉතින් අන්න බලන්න බුද්ධිමත්කම කියලා කියන්නේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ එතනදී දෙපාරක් කල්පනා කළා. මේ බර කරට ගන්නවද අතහැරලා මේ දොරෙන් පිටත් වෙලා යනවාද කියලා. ඒ බර කරට ගත්තරන් එහෙම මොකද වෙන්නේ? අද අපිට සම්මා සම්බුද්ධ ඥාන වහන්සේනමක් ඉන්නවද? නෑ. අන්න මතක තියාගන්න. අන්න බුද්ධිමත් ලක්ෂණය කියන්නේ මේක. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ ඔන්න ඒ බර කරට නොගත් නිසා. තේරුණාද? ඉතින් ඒක නිසා මතක තියාගන්න අපිත් මේ තෘෂ්ණා සංඛ්‍යාත බර කරට ගත්තොත් නම් ආයි නෑ ජරා මරණ හැඳින්වලදී දුක් දුම්නස් ඔක්කොමත් එක මේ සංසාරේ ගියන්නේ ඒක. ඒකෙන් තමයි බර කරට ගන්න හදනකොට දෙපාරක් හිතන්නේ බර කර ගහ ගන්නවද නැත්නම් අතහැරලා දානවද මේ වෙලාවේ කියලා. ඒ සමාන්ත හිතන්න හොඳ තැන. හැම වෙලෙම හිතා ගන්න සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බර අත්හැරී කොහොමද කියන්නේ. ඊළඟට බාර නික්ඛේ පලංසුකම් බර අත්හරිනවා කියන්නේ මොකක්ද? යෝ තස්ස ආයේව තණ්හා යාශේෂ විරාග නිරෝධෝ රා ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අයං යචිත භික්ඛවි බාර නික්ඛේපන. බර අත්හරිනවායි කියලා කියන්නේ මේ තෘෂ්ණාවම ඉතිරි නැතුව ප්‍රහාණය සම්පූර්ණයෙන්ම අත්හැරීම බිඳක්වත් තියා නොගැනීම මුලමනින්ම තෘෂ්ණාවෙන් නිදහස් වෙලා ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවාද අන්න ඒක තමයි බර බහා තැබීම කියලා කියන්නේ මේ ස්කන් සම්පූර්ණයෙන්ම කෙලෙස් බරයි ස්කන්ධ බරයි විසීම කරලා දාන ආය පොඩ්ඩක් අතියාගන්න ඒක තමයි භාගතුන් වහන්සේ වදාළේ භාර මික්ඛේ පලංසුකං ඒ බර අත්හැරියාද අන්න ඒ බර අත්හැරීම තමයි පරම සැපේ වෙන්නේ. කියන්නේ ඒක නිසා මතක තියාගන්න ඕන දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංසාලිස් වසරක් මුළුල්ලේ සද්ධර්මයේ දේශනා කිරීමෙන් මඟ පෙන්වා දුන්නේ වෙනත් දෙයකට නෙමෙයි මේ බර අතහරින්න බර අතහරින්න ඒක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංසාලිස් වසරක් මුළුල්ලේ බැනුම් වහගෙන ඊළඟට දුක් පීඩා විඳගෙන අවුවැසි නොබලා විදුන් ගණන් වැඩම කළා වැඩම කරලා මේ ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කළේ ඔය බර අත්හරින හැටි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ හැටියට අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනකොට මතක තියාගෙන තෙරුවන් සරණ යන්නේ මොකටද? මොකද? මොන මතක නැද්ද? ඈ? බර අතහරින්න, බර අතහරින්න. මොන බරද? මේ පංචස්කන්ධේ සංඛ්‍යාත ජීවිතේ බර අතහරින්න කියලා මතක තියාගන්න. ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මතක තියාගන්න මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහරින්න මම බුදුරජාණන් වහන්සේ සරණයි. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මතක තියාගන්න ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහරින්නයි මම මේ ධර්ම රත්නයේ සරණයි. සංඝං සරණං ගච්ඡාමි කියනකොට මතක තියාගන්න මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහරින්නයි මම ආරි සංඝ රත්නයේ සරණයි. මට මේ ජීවිතයේදීම් පුළුවන් නම් මේ බර අතහැර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව පිටවා ගන්න තෙරුවන් සරණ යන තැනට. ඊළඟට පංචශීලයේ රකින කොටත් මතක තියාගන්න මොකටද සීලය ආරක්ෂා කරන්නේ? ඔව් බර අඩු කරගන්න. ඒ කියන්නේ අර දුගතියේ බර අඩු කරගන්නනේ. සිල්වත් ශ්‍රාවකයා උපදිතොත් උපදින්නේ සුගතියේනේ. ඉතින් නිවන් දකින්නට සීලය පදනමයි. ඒ වගේම සුගතිගාමීන්ටත් සීලය අවශ්‍යයි. බර අඩු කරගන්න සීලය රකින්න. ඊළඟට සමාධියක් වඩන්නේ ප්‍රඥාවක් වඩන්නේ කුමක් සඳහාද? අන්න හරිනේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බර අතහැර ගන්න. ඒ නිසා කවරනම් කුසලයක යෙදුණත් මතක තියාගන්න මේ කුසලයේ කරන්නේ තවත් බරක් අරගහ ගන්න නෙමෙයි. මේ තියෙන බර අතහැරලා දා ගන්නයි කියලා. ඉතින් සමහර කෙනෙකුට ඕක අමතක වෙනවා. කුසල් කරන්න ගියාම ඊළඟට අර සක්විති සැප ඒක සැප ලැබෙන විදිහේ කුසල් අරමුණු කර ගන්නවා. නමුත් මතක තියාගන්න ඒ සක්විති සැප ලැබුණත් ඒකත් බරක්. ඒකත් බරක්. මොකද ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත බරමයි. ඒක නිසා මතක තියාගන්න මේ සියලුම කුසල් කළ යුතු කුමක් සඳහාද? මේ දුක නම් වූ ස්කන්ධ පංචකයේ නම් වූ බර අතහරින්නට. ඒ නිසා මෙතෙක් වේලා මේ පින්වතුන් බොහොම සාවධානව බර ගැන තේරුම් ගත්තනේ. බර කරගහගෙන යන්නේ කවුද? කොතෙන් බැලුවා තම තමන් කරගහගෙන යන්නේ ඒකත් තේරුම් ගත්තා. බර කරට ගන්න කොහොමද කියලා තේරුම් ගත්තා. කොහොමද බර කරට ගන්න? ලස්සන රූපයක් දැකලා ආශාව ඇති වුණොත් අන්න බර කරට ගත්තා ඒ වෙලාවේ. ලස්සන ශබ්දයක් අහලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා. ලස්සන මිහිරි සුවඳක් දැනලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා වෙනවා. හොඳ රහක ඇමක් කාලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා වෙනවා. හොඳ පහසක් ලැබලා ආශාව ඇති වුණොත් බර කරට ගත්තා වෙනවා. ඒ වගේම හිතට හිතන දේවල් වලට ආශාව ඇති වුණොත් බර කරට ගන්නවා. අන්න බර ගැනීම කියලා කියන්නේ හිතේ ඇති වෙන තෘෂ්ණාවටයි. ඒ තෘෂ්ණාව ඉතිරි නැතුව ප්‍රහාණය නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම තමයි බර අත්හැරීම කියලා කියන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සම්පින්දණය කළ ගාථාවකින් වදාලා මාතෘකා කළේ ගාථා රත්නය භාරෝ හවි පංචස්කන්ධා භාරහාරෝ ච පුග්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාර නික්ඛේපන සුඛං පාදං කරගන්න වටින ධාතාව. මොකද්ද? භාරෝ හවේ පංචස්කන්ධා. මොකද්ද? භාරෝ හවේ පංචස්කන්ධයි කියන්නේ බර කියන්නේ ස්කන්ධ පංචකේටයි. භාරහාරෝච පුග්ගලෝ. මොකද්ද? භාරහාරෝච පුග්ගලෝ. ඒ කියන්නේ බර ගෙනියන්නේ පුද්ගලයායි. භාරාදානං දුක්ඛං ලෝකේ. මොකද්ද? භාරාදානං දුක්ඛං ලෝකේ. බර ගැනීම, බර කරට ගැනීම දුකක්. ඒ කියන්නේ මේ තෘෂ්ණාව ඇති වීම දුකට හේතුවක් කියන එකයි. භාර නික්ඛේපනං සුඛං. බර බහා තැබීම සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තං සත්‍යය. ළඟට වදාලා නික්ඛිපිස්සා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය සමුනං තන්හං අබුයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ කියලා. නික්ඛිපිස්සා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය. මේ මහා බාර අතහැරලා අනෙක් බාරක් කරට ගන්නෑ. කවුද එහෙම අනෙක් බාරක් කරට ගන්නැති උතුමන් වහන්සේ? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනෙක් බාරක් කරට ගන්න. මේ තියෙන බාර අතහරිනවා. අනෙක් බාරක් කරට ගන්න. සමෝලං තණ්හං අබ්බෝයිහ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. මුල් සහිත තෘෂ්ණාව උදුරා දානවා. තෘෂ්ණාවේ මුල මොකද්ද? ඇයි තණ්හාවක් ආශාවක් ඇති වෙන්නේ? ඔව් තණ්හාවක් ඇති වෙන්නේ ඈ අන්නෝ ඇයි තණ්හාවක් ඇති වෙන්නේ? මොකක් නිසාද තෘෂ්ණාවක් ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා. මතක තියාගන්න, ආශාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසානේ. මේක දුකයි කියලා තේරෙන්නේ නැති හින්දානේ දුකට ඇලුම් කරන්නේ. ඉතින් දුකයි කියලා තේරෙන්නේ නැත්තේ මොකද්ද? අවිද්‍යාවනේ, මෝහයනේ. දුක දුක වශයෙන් නොතේරෙන එක මෝහයයි, අවිද්‍යාවයි. දුක හටගන්න හේතුව හේතු වශයෙන් නොතේරෙන එක අවිද්‍යාවයි මෝහයයි. දුකෙන් මිදීම මිදීම වශයෙන් නොතේරෙන එක අවිද්‍යාවයි මෝහයයි. ඉතින් දුකෙන් මිදෙන මාර්ගයේ මාර්ග වශයෙන් නොතේරෙන එක අවිද්‍යාවයි මෝහයයි. ඒක නිසා මේ තණ්හාවේ මුල අවිද්‍යාවයි. එතකොට මුල් සහිත තෘෂ්ණාව උදුරා දානවයි කියලා කියන්නේ අවිද්‍යාවත් භව තණ්හාවත් ඉතිරි නැතුවම කොටා දානවයි කියන එක. නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ඉතින් අවිද්‍යාවත් තණ්හාවත් ඉතිරි නැතුව ප්‍රහාණය කළා වූ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒ තෘෂ්ණා ප්‍රහාණයෙන් සකල ක්ලේශයන් ප්‍රහාණයෙන්ම නිච්ඡාතෝ පරිනිබ්බුතෝ නිවී සැනසී පිරිනිවීමට පත් වෙනවා. එහෙමනම් අපට මෙතෙක් වේලා ධර්ම දේශනා කිරීමෙන් මේ සෑම දිනාටමත් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ ජනිත කරගත් ආ වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයේ මේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත වර පහා තබමින් වර කරට ගැනීම සංඛ්‍යාත කුෂ්ණා ප්‍රහාණය කරමින් බරෙන් මෙදීන් සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්ති සාක්ෂාත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම අපට මේ බර ගැනත්, බර කරට ගන්නා හැටිත්, බර අතහරින හැටිත් කියා දුන්නා වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචන ඇති දොරින් ගෞරව නමස්කාරය වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම බර බහාතකුවා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අවුරස පුත්‍ර මහරහතන් වහන්සේලාටත්, ඒ වගේම අනාගාමි, සකදාගාමි, සෝතාපන්නාදී මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේටත්, බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයටත් අපගේ ගෞරව නමස්කාරය වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම ජනිත කරගත් ආ වූ පොළ ධර්මයන් මේ පින්වතුන්ලාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ සේනාසනාධිපතිව වැඩවාසය කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති සියලු ස්වාමීන් වහන්සේලාටත් ආයුරාරෝග්‍ය සම්පන්නව අභිවර්ධනය වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අතුල සේනාධීර මහත්මයා හා මහත්මියගේ නියගිය පියාණන් පියවරුන් දෙපළට පුණ්‍යානුමෝදනා කරන්ට ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවත්ව සිටින මෑණිවරුන් දෙපළට හා පවුලේ සැමට ආශිර්වාද පිණිසක් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම අපි සිද්ධ කරගත්තා පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිවිරාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලබත්වා, පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් සාදුකාරයක් පවත්වමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඒ වගේම අතුල සේනාධීර මහත්මයා සහ මහත්මිය නමින් ජන්මාන්තරගත සිටියවරුන්ටත්, අවශේෂ පින්වතුන් නමින් ජන්මාන්තරගත ඥාතීන්ටත් මේ පින් පිටපත් වීමෙන් ඥාතීන්ගේ සුවපත් භාවයට පත් වේවා. සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන ආදර්ශයෙන් ඥාතීන්ටත් පින් පමුණුවමු. Idanggo nyati nang hotu sukita hontu nyateyo. Idanggo nyati nang hotu sukita hontu nyateyo. Siddha karagatta me sila puni dharmayange balinda ratnatriyananta gunanu bhava balinda. Me pinvat sama denatama tava tavat dana sila bhavana vidara puni dharmayan siddha karagannata. Kaayika manasika niduk nirogi suwe shaktiya salaseva. Kaayika citta pida duru vela. Kaayika manasika sanasima salaseva. Citta santinata dahamata kusaleta nemburu vimen. Melava jeevitat suvapatti, paralava jeevitat suvapatti, sansara dukin ata midi. Utum nivanin sanasima sandahama me puni dharmaya hetu asana viva kiyala prarthana karaganna. Abhivadana sīlissa nicchaṁ vaddhāpacāyino cattāro dhammā vaddhanti. Āyu vanno sukhaṁ balaṁ āyurārogya sampatti sagga sampatti mevice atho nibbāna sampatti mināte samiyyato supatti.